කැමති පහසුවිට ලව් ගාදන්න
සමංසා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේලා නතුළු සංසාර කතරින් එතර වනු කැමති බුදවර කාරුණික පින්වතුනි, අද ධර්ම දේශනාව සඳහා දායකත්වයක් තිබෙනවා දෙපළක්ගේ. වෙයි නම අප්‍රකටයි. ඉතින් නම නැතත් ඒ දායක පින්වතුන්ගේ සැදැහැති දායකත්වයෙන් මේ පිරිසට පමණක් නෙවෙයි මුළු ලෝකයටම සද්ධර්ම දානය බෙදා දෙන වෙලාව. අපි විශ්වාස කරනවා දෙවියන් රක්මයන් පවා මේ ධර්ම දේශනාවට සවන්පත් යොමු කරනවා ඇති. එනිසා තුන්ලෝ වාසී බොහෝ සත්වයින්ට ධර්මය දානය කරන උතුම් අවස්ථාවක් මේ උදාහරණය. එනිසා එබඳු ධර්ම දානයක යෙදෙන ඒ දායක පින්වතුන්ගේ සන්තානගත සියලු සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා කියන ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාව අපි අපගේ සිත්වල පහළ කරගෙන මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට සූදානම්. අපි ගිය සතියේ පසුගිය බදාදා චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ සම්මා දිට්ඨිය උපදවා ගන්නේ කොහොමද, ඒ සම්මා දිට්ඨිය පිළිබඳව ඒ සතර නුවණ පහළ කර ගැනීම පිළිබඳව අපි සංක්ෂේපයෙන් නමුත් යම් පැහැදිලි කිරීමක් කළා. අපි දන්නවා පින්වතුනි, මේ ශාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කරන්න තියෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කළ යුතු වට්ට තුනක් ආකාර 12ක් පිළිබඳව මේ හැමදෙනාටම කටපාඩම් තියෙන ධම්මචක්කදේශනාවේ කියවෙනවනේ. ත්‍රිපරි වට්ටං ද්වාදසාකාරං යථාභූතං ඥාන දර්ශනං උපපාදික. වට්ට තුනකින් 12 ආකාරයකින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න ඕන. එතන තියෙනවා වට තුනක්. අවස්ථා තුනක්. සත්‍ය, කෘත්‍ය, කෘත. මේ අවස්ථා තුනට චතුරාර්ය සත්‍ය යෙදුනහම දොළොස් ආකාරය අපට ලැබෙනවා. අපි අවසන් තැනින් පටන් ගත්තොත් කෘත දුක්ඛ සත්‍යයේ කෘත ඥාන, සමුදය සත්‍යයේ කෘත ඥාන, නිරෝධ සත්‍යයේ කෘත ඥාන, මාර්ග සත්‍යයේ කෘත ඥාන. මේ කියවෙන්නේ කුමක්ද? දුක පිරිසිඳ දැක්කා. ආය අවබෝධ කරන්න දෙයක් නැහැ. තුන්ලෝ ධාතු අනුව විය හැම නාම රූප ධර්මයකම ඇත්ත යථාර්ථයේ දුටුවා. සමුදය ප්‍රහාණය කළා. අවිද්‍යා තෘෂ්ණා ආදී වශයෙන් සසර බැඳ තබන යම්තා කෙලෙස් සංයෝජන අනුසය ඕග යෝග ග්‍රන්ථ වශයෙන් යම්තා සසර ඇති කරන හේතු තිබුණා නම් ඒ සියල්ලම ප්‍රහාණය කළා කියන නුවණ. ඊළඟට නිරෝධය නිවන සාක්ෂාත් කළා. ප්‍රත්‍යක්ෂ කරගත්තා. ආපහු දෙයක් නැහැ ප්‍රත්‍යක්ෂ කරගන්න. සියල්ල අවබෝධ කළා කියනවා. ඊළඟට අවබෝධය සඳහා තවත් වැඩි යෙතු පිරිය යුතු මඟක් නැහැ. මාර්ගයේ වඩලා අවසානයි. මඟ වඩා අවසානයි. කත කිච්චයි. ක්‍රියාව අවසන්. කීලා ජාති වූසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත. කළ යුතු ක්‍රියාවක් තව නෑ. ඔක්කොම ඉවරයි. මෙන්න මේ ආකාරයෙන් ඇතිවන චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණට කියනවා කෘත අවස්ථාව. ඒ කියන්නේ රහතන් වහන්සේගේ අවස්ථාව. සියල්ල නිම කළ මොහොත. දුක පිරිසිඳ දැක්කා. දුක්ඛ සත්‍යේ කෘත ඥාන. කල යුත්තක් නේද? සමුදය සත්‍යේ කෘත ඥාන. ප්‍රහාණය කරලා තව ඉතුරු වෙලා නැහැ. නිරෝධ සත්‍යේ කෘත ඥාන. අවබෝධ කරලා ඉවරයි. ආය අවබෝධ කරන්න දෙයක් නැහැ. සියල්ල සම්පූර්ණයි. මාර්ග සත්‍යේ කෘත ඥාන. මඟ වඩලා අවසන්. ආය වඩන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. සියල්ල අවසන්. අන්න චතුරාර්ය සත්‍ය අවබෝධය නිමා වෙන්නේ එතන කෘත කියන අවස්ථාවේ. එතකොට අවසානයට යන්න ක්‍රියාවක් තියෙන්නේ නැහැ. ක්‍රියාවක යෙදුණු කෙනානේ මේ අවසන් කරන්නේ. අන්න මෙද අවස්ථාවක් තියෙන කෘත්‍ය අවස්ථාව. දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥාන, සමුදය සත්‍යයේ කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාන. ඒ අවස්ථාවේ දුක පිරිසිඳ දකිනවා. තව ඉවර නෑ. තවත් තියෙනවා. සමුදය ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කළ යුතු තෘෂ්ණා ක්ලේශාදිය තාම ඉවර නෑ. ඉවර කරමින් යනවා. සංයෝජන සිඳින්න ඉදිරියට යනවා. නිරෝධය තාම සාත් කරලා සම්පූර්ණ නැහැ. සාත් කරමින් යනවා. මාර්ගයේ වඩලා ඉවර නැහැ. වඩමින් යනවා. අන්න දුක පිරිසිඳ දකින, සමුදය ප්‍රහාණය කරන, නිරෝධය සාත් කරන, මාර්ගයේ වඩන මෙන්න මේ අවස්ථාවට කියනවා කෘත්‍ය අවස්ථාව කියලා. මේ කෘත්‍ය අවස්ථාව අපට හමු වෙනවා සෝතාපට්ටි ඵලයේ පටන්. සෝතාපට්ටි මාර්ගයෙන් මෙපිට සෝතාපට්ටි ඵලයේ ඉඳලා අරහන්ත මාර්ගයේ ඵලයේ දක්වා අරහත් ඵලයේ දක්වා අතරත කාලයේ මේ කෘත්‍ය අවස්ථාව රහතන් වහන්සේ කියලා කියන්නේ වැඩ අවසන් කළා. කටයුතු නිමා කළා. ජාතිය සේවීය බබසර වැස නිමවිය සිව් මගින් කළ යුතු සියලු කටයුතු නිමා කරන ලදි. ආයි කළ යුත්තක් නෑ. ඒ රහත් ඵලයේ දක්වා යා යුතු යන ගමන් මග සෝතාපට්ටි මාර්ගයේද මග උපදවාගත් මොහොතේ පටන් ඒ මාර්ගය අපේ ධර්මයේ සතියේ කතා කර සම්මාදිට්ඨිය පිණිස උපදවාගත් ඒ වැඩපිළිවෙල අනුගමනය කරමින් සංයෝජන ප්‍රහීණ කරමින් අපි කියුවා ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහීයන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතකොට තුන් සංයෝජන දුරු කළ තැන කොතනද? සෝතාපට්ටි ඵලය. සෝතාපට්ටි ඵලය ලැබෙන්නේ කොතනද? මේ දුකයි මේ සමුදයයි මේ නිරෝධයයි මේ මාර්ගයයි කියලා දකිනේ සිටින කෙනා මෙනෙහි කරන කෙනා. අන්න සෝතාපට්ටි ඵලය භාවිතාවෙන් ගත්තේ කෘත්‍යයෙන් ක්‍රියාවෙන් උපදවාගත්ත මේ උපදවාගත්ත සම්මාදිට්ඨිය භාවිතා කරලයි සෝතාපට්ටි ඵලයට ආවේ. සෝතාපට්ටි ඵලයේ ඉඳලා රහත් ඵලය දක්වාම කෘත්‍ය වඩන අවස්ථාව භාවනා පහතක්. වඩමින් වඩමින් සෙස සංයෝජන ආශ්‍රව උපාදාන තෘෂ්ණාදී කෙලෙස් සිදිනවා බිඳිනවා. ඒ අවස්ථාවට කියනවා කෘත්‍ය කියලා. එතන එතකොට චතුරාර්ය සත්‍ය නවන හතරක් තියෙනවා. දුක්ඛ සත්‍ය කෘත්‍ය ඥාන, සමුදය සත්‍ය කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍ය කෘත්‍ය ඥාන, මාර්ග සත්‍ය කෘත්‍ය ඥාන. එතකොට අටක්. දැන් කෘත්‍ය කරන්න පුළුවන් කමක් නැහැ සත්‍ය නැතුව. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන. මෙන්න මේ සතර නවන උපදවාගත්ත කෙනෙකුට මේකට තමයි සම්මා දිට්ඨි කියලා අපි කිව්වේ. සම්මා දිට්ඨිය උපදවාගත්තා කියලා කිව්වේ අපි තැනක් පෙන්නවා. මෙන්න මේ ටික දුක්ඛ සත්‍යයටයි ඇයිටි පංච උපාදානස්කන්ධය අපි ඒක පෙන්නවා. ඊළඟට මෙන්න මේ දුක දුක හැටියට නොදන්නා තැන නොදැක්කොත් මේ සමුදය හට ගන්නවා. සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් බාර ගන්න බව මේ සමුදය සත්‍යය. දුක දුක හැටියට දැක්කොත් සමුදය ප්‍රහාණය වෙනවා. නිරෝධයේ පිළිබඳව නුවණ එනවා. නිරෝධයේ පිහිටා සිටින්නට කල යුත්තේ මේ පංච උපාදානස්කන්ධය දැක්කින අහන දැනෙන දැනගන්න තැනින් ඉන් මෙහාට සාපේක්ෂක වන්ට නොදී ඉන් එහා පැත්තේ මනස තබාගෙන සිටීම ඒක්ෂණික පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්ම පිළිබඳව අපි පැහැදිලි කරලා දුන්නා නැවත නැවතත්. මෙන්න මේ සතර නවන තමයි සත්‍ය ඥාන කියලා කියන්නේ. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය. මෙන්න මේ වට තුන සම්පූර්ණ කරනකොට දොළොස් ආකාරය ලැබිලා. ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං. මෙන්න මේ ගැන ටිකක් අපි කතා කරන්න ඕන. මේ සත්‍ය ඥාන නොලබා මාර්ගයක් වඩනවා කියන්නේ අද උගාදෙනෙක් භාවිතා කරනවා, අපිත් මඟ වඩනවා, අපිත් නිවන් මඟ භාවිතා කරනවා කියන වචනයක් ප්‍රකාශ වෙනවා. මේ ප්‍රකාශනයේ සැබෑවක් සත්‍යයක් වෙනනම් මෙන්න මේ සත්‍ය ඥාන ටික ඉස්සෙල්ල උපදවගෙන තියෙනවා. උපදවගන්නේ නැතුව කරන ක්‍රියාව කෘත්‍ය වෙන්නේ නැහැ. මම පොඩි උදාහරණයක් නිදර්ශනයක් පෙන්වන්නම්. අපි ඒ සඳහා භාවිතා කරන නිදර්ශන කීපයක් තියෙනවා. නමුත් මේ අයට වඩාත්ම සුදුසු පුරුදු නිදර්ශනයක් අරගත්තොත් පහසු. හැමෝම වාහන භාවිතා කරන අයනේ. අපි එතනින් මේ සත්‍ය කෘත්‍ය කෘත කියන අවස්ථාව තේරුම් ගනිමු. හිතන්න දැන් අපි ගමනක් යනවා වාහනේ කාර් එකේ. තුළු ගමනක් යනවා. අතරමඟ වාහනේ බලාපොරොත්තු නොවුණු අවස්ථාවක හිටි ගමන් නතර වෙනවා. පාරේ නතර වුණා. දැන් අපි යන්තම් අයිඩට තල්ලු කරගෙන මොකද කරන්නේ? බලනවා පෙට්‍රල් ඉවර වෙලාද. තෙලුත් හොඳට තියෙනවා. බැටරි වයරවත් ගැලවිලාද? නැහැ, ඒකත් හොඳයි. ඊළඟට ටිකක් එහාට මෙහාට තල්ලු කරලා බලනවා. තව කෙනෙක් එකතු කරගෙන තල්ලු කරලා බලන ස්ථාන වේද කියලා නැහැ. ඊළඟට අපි ඉස්සරහා තියෙන බලට් එක ඇරලා බලනවා. දැන් ටිකක් වැඩි ශාස්ත්‍රයේ දන්න කෙනෙක් නම් එයා බලනවා දැන් මොකක්ද ලෙඩේ කියලා. අපි හිතමු අතගාගෙන හොයාගෙන යනකොට ඔන්න ඔහුට අහුණා කියලා මේ ස්ථාත් නොවෙන්න යන්න බැරි වෙන්නේ හේතුව මොකද්ද කියලා. කැඩුණු තැන හොයාගත්ත කියලා හිතන්නකො. මොකක් හරි උපකරණයක් තමයි උපකල්පනය කරගන්න. මෙන්න මේ කෑල්ල කැඩිලා. මේ කෑල්ල කැඩුණු නිසා තමයි මේ යන්න බැරි. දැන් ඔන්න යන්න බෑ කියලා දන්නවා. යන්න බැරියයි මෙන්න මේ කොටස කැඩිලා. ඔන්න මේ කොටස කැඩිලා කැඩිලා නිසා යන්න බැහැ. දැන් යන්න බැරි බව දන්නවා. යන්න බැරි බවට හේතුවක් තේරෙනවා දැන්. දැන් යන්න නම් මේ කැඩිච්ච තැන හදන්න ඕන. හදන්න නැතුව යන්න බැහැ. කැඩිච්ච තැන හදන්න ඕන කියන උනදමසකුත් දැන් සම්පූර්ණයි. කැඩුණු තැනක් තියෙනවා. කැඩුණු තැන හැදුවොත් යන්න පුළුවන්. දැන් කැඩුණු තැන හදන්න කොහොමද? කැඩුණු තැන හදන්නේ කොහොමද කියන අවබෝධය වැටහීම තමන්ට නැත්තා. හදන්න බැරි. යන්න බැරි බවක් දන්නවා. යන්න බැරි නේද මෙතන කැඩිලා කියලා දන්නවා. කැඩුණු තැන හැදුවොත් යන්නත් පුළුවන් කියලා දන්නවා. දැනුම් තුනක් තියෙනවා. හැබැයි හදන හැටි දන්නේ නැත්තම් හදාගෙන ගමන යන්න බෑ. එහෙනම් හදන හැටි දැනගන්න ඕන. අපි හිතමු මේක කම්බියකින් හරි රබර් පටියකින් හරි බැඳලා හරි යන්න පුළුවන් කියලා හිතනවනම් යක්‍රමේ දන්න. එහෙම නැත්තම් මේක මෙන්න මේ විදිහට කපලා ඊයම් පුරවලා මොනවාරි කරලා තාවකාලිකව හදාගන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ කෑල්ල ගලවලම අයින් කරන්න ඕන. අලුතෙන් කෑල්ලක් ගෙනල්ලයි මේක සම්බන්ධ කරගන්න. ඔන්න දැන් එයාට නුවණක් ආවා කියලා හිතන්න. දැන් මේකට තාවකාලික විසඳුමක් නැහැ. මේක දෙකටම කැඩිලා. මේකට අලුතෙන්ම කෑල්ලක් ගෙනල්ලා දාන්න ඕන. ඔන්න දැන් එයාට මේකට කල යුතු ප්‍රතික්‍රමයේ පිළිබඳවත් වැටහීමක් ලැබුණා කියමුකෝ. දැන් එයා වාහනේ අතගාලා හොයලා යන්න බැරි හේතුව හොයාගත්තා. ඒ හේතුව හදාගත්තොත් කැඩුණු තැන හදාගත්තොත් යන්න පුළුවන් කියන නුවණට ආවා. යන්න නම් මෙන්න මේ තැන හදන්නම ඕන. ඒක හදන්නෙත් මෙහෙමයි කියන වැටහීමක් ලැබුණා. හොඳයි, ඒ වැටහීම ලැබුණේ නැත්තම් යන්න බැහැ. එහෙනම් වෙන කෙනෙක් ළඟට හරි ගිහිල්ලා මේක කැඩුණු තැන හදා ගන්න ඕන. දැන් ඔන්න බලන්න එක අවස්ථාවක් මේ. මෙතන තියෙනවා දැනුම් හතරක් යන්න බෑ. යන්න බෑ කියන අවබෝධය තියෙනවා. දැන් තල්ලු කරලා හරිය යන්න බලන්නේ. මුලින් නම් අපි තල්ලු කළා. දැන් කැඩුරු දැනම ලාගත්තට පස්සේ දන්නවා දැන් තල්ලු කළා හරියන්නේ නෑ යන්නම බෑ. යන්න බැරි ඇයි? මෙතන කැඩිච්ච නිසා. මේ කැඩුරු තැන හැදුනොත් යන්න පුළුවන් කියන තුන්වෙනි දැනුමක් තියෙනවා. යන්න නම් මෙන්න මේ කැඩුරු තැන මේ විදිහටයි හදන්න ඕන. හදන්න ඕන හැටි පිළිබඳව නුවණකුත් තියෙනවා. ඔන්නෝය සතර දැනුම නුවණ ඇති කෙනා නේද වාහනේ හදන්න පටන් ගන්නෙ. දැන් එයා කැඩුණු තැන හොයාගෙන කැඩුණු තැන හදන්නෙත් මෙහෙමයි කියලා දැනුම ඇතුවන එතනින් එහාට මොනවහරි ආයේ වාහනේ වැඩක් කරන්නේ එතනින් එහාට කිව යුතුයි වාහනේ හදනවා කියලා. දැන් ඉස්සෙල්ලා අතපත කරපු කාර්යයට කියන්න පුළුවන් හදනවා කියලා. ඉස්සෙල්ලා අතපත ගගා වාහනේ හෙව්වේ මොකද්ද? කැඩුණු තැන හෙව්වා. කැඩුණු තැන හොයාගත්තා. හැදුවා නෙමෙයි. හදනවා කියන වචනේ එතනට යොදන්න බෑ. එතනදී කරේ කැඩුණු තැන හොයාගත්තා. කැඩුණු තැන හදන්නේ මෙහෙමයි කියන තමන්ගේ දැනුමත් මතු කරගත්තා. අන්න ඒ සතර දැනුමට ආපු කෙනා දැන් මිටියකින් තට්ටු කළා, නට් එකක් බුරුල් කළා කියන්න වටිනවා හදනවා කියලා. දැන් ක්‍රියාවෙහි කෘත්‍යෙහි යෙදෙනවා කියලා කියන්න වටිනවා. දැන් යා වාහනේ හදන්න ඕන කියලා ඊට නිසි ඇඳුමක් ඇඳගෙන උපකරණ ටික රැස් කරගෙන ඒ අලුතෙන් ගේන ඕනදී කොටක් ගෙන්නගෙන වාහනේ යට රිංගලා සමහර වෙලාවට අන්න හදන්න පටන් ගන්නවා. දැන් එයාගේ ක්‍රියාව අර බෝඩි කෑල්ලක් යට කාපට් එකක් එළුවා හදනවා කියන ක්‍රියාවට දැන් අයිති. මෙතනකින් තට්ටු කළා හදනවා කියන ක්‍රියාවට දැන් අයිති. නට් එකක් බුරුල් කළා හදනවා කියන ක්‍රියාවට දැන් අයිති. හැබැයි දැන් බලන්න එතනින් එහා තියෙච්ච කොටස මොකද්ද? මේ වාහනේට වෙලා තියෙන්නේ කියලා හොයපු කොටසට කියන්න පුළුවන්ද වාහනේ හදුවා කියලා හදනවා කියලා? නෑ. ඒ අවස්ථාවේ අපි කලේ කැඩුණු තැන හොයාගත්තා. අන්න එක ඉමක්කේ, එක මායිමක්කේ. දැන් එතන හොයාගන්නේ නැතුව හදන්න පුළුවන්ද? කැඩුණු තැන හොයාගත්තේ නැතුව හදන්න යනවා කියලා කිව්වොත් අපි එයාට කියනවා මකබාස් කියලා. කැඩුණු තැන දන්නේ නැහැ, කැඩුණු තැන හදන හැටි දන්නේ නැහැ. එයා කරන්න මොකද්ද? වැඩේ වැඩි කරනවා. හරියට වැඩේ සම්පූර්ණ කරන කෙනෙක් නම් ඉස්සෙල්ලා කරන්නේ මොකද්ද? බලන්න ඕන මේක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. යන්න බැරි ඇයි කියලා හොයන්න ඕන. ඉස්සෙල්ලා මේ වාහනේ යන්න බැරි මොකද ස්ටාර්ට් වෙන්නේ නැත්තේ මොකද කියලා හොයාගන්නවා. හොයාගත්තාම එයාට තේරෙනවා මේක දෝෂේ. එහෙනම් මේක හදන්නවා. හදන්නේ කොහොමද? මෙන්න මෙහෙම. අන්න එයාට හදන හැටි නෝට් වැටුණාම අන්න එයා දැන් අවශ්‍ය උපකරණ ටික ලං කරගෙන කාපට් එකක් එලාගෙන අඩුපාඩු ටික ගෙන්නගෙන දැන් කරන ක්‍රියාව හදනවා. ඔන්න ඉස්සෙල්ලා ටික සත්‍ය. යන්න බෑ. බැරි බවට හේතුව, ඒ හේතුව නැති කරොත් යන්න පුළුවන්. යන්න නම් මෙන්න මේ විදිහට මේක හදන්නවා. සත්‍ය. ඔය සාමාන්‍ය අපි කරන හැම භෞතික ක්‍රියාවකම මේ ටික තියෙනවා. අපි හිතුවේ නැතුවට. විතරක් දැන් ගෙට ඇතුල් වෙලා අඳුරේ ඔබ ගෙට ඇතුල් වෙලා ලයිට් එකක් දානවා, ස්විච් එක දානවා. ඔබ හිතනවාද මෙතන සතර නුවණක් තියෙනවයි කියලා? සතර නුවණක් ඇතුවයි මේ ලයිට් එක දැම්ම කියලා දන්නවද? නෑ. දන්නවා නම් සත්‍ය ඥාන තියෙනක සතර නුවණකින් එතන ඒ කාර්යය කරන්නේ. හිතලා බලන්න දැන් කේතර ඇරියා. දැන් ඇරියා මොනවද පේන්නේ? අඳුරුයි. අඳුරුයි මොකක්වත් පේන්නේ නැහැ. මොකුත් පේන්නේ නැහැ කියලා වුණා දැන් ඔබට දැන. මොකුත් පේන්නේ නැහැ. නැතුළු වෙනවත් පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ මොකද? අඳුර නිසා. ඔන්න පේන්නේ නැහැ කියලා ඔබ දන්නවා. පේන්නේ නැත්තේ අන්ධකාරය නිසා කියලා දන්නවා. දැන් මේ අන්ධකාරය නැති කරලා ආලෝකය ඇති කරගන්න පුළුවන් කියන තුන්වෙනි දැනුමක් තියෙනවා. හැබැයි දැන් ඔබ දන්නේ නැත්නම් ආලෝකය උපදව ගන්න ඇති. ස්විච් බෝඩ් එක තියෙන්නේ කොතනද කියලා දන්නේ නැත්නම් මේක විදුලි ආලෝකයේ තියෙනවා. මේක විදුලි ආලෝකයේ දැල්ව ගන්න පුළුවන් කියලා දන්නේ නැත්නම් ඔය කරුණේ ගිහිල්ලා ස්විච් එක දානවා කියන ක්‍රියාව කරන්න බෑ. ස්විච් එක දානවා කියන ක්‍රියාව දැන් ඔබ කරන්නේ පේන්නේ නැහැ කියලා දන්නවා. පේන්නේ නැති අඳුර නිසා කියලා දන්නවා. දෙවෙනි දැනුම අඳුර නැති කරන්න පුළුවන් කියලා තුන්වෙනි දැනුමකුත් තියෙනවා. අඳුර නැති කරලා ආලෝකය උපදවා ගන්න මෙන්න මෙතනින් මෙහෙම. මෙහෙම කළොත් මේ අඳුර නැති කරන්න පුළුවන් කියන ක්‍රමෙත් දන්නවා. දන්න සතර නොවන මූලික වෙලා තමයි අන්ධකාරයේ ඔබ අතර බිත්තිය දිගේ ගෙනහිල්ලා හරිතැනට ස්විච් බෝඩ් එකට අත ගෙනියන්න. දැන් ඔන්න ස්විච් බෝඩ් එකට ඔබ අත ගෙනියන අවස්ථාව කුත්ති. දැන් ඊළ ස්විච් එක දානවා. දැන් මාව ක්‍රියාව අවසන්. දැන් මොකද උනේ? එළිය වැටුණ අඳුර දුර වුණා. දැන් ආයෙ කරන්න දෙයක් තියෙනවා. සම්පූර්ණ. කොට දැන් එළිය අර බලන්න ඒ අවස්ථාවේ පවා තියෙනවා මේ සත්‍ය කෘත්‍ය කෘත කියන ටික. ඉතින් මේ උතුම් අවබෝධයට එනකොට ඒක වඩා පැහැදිලිව අපි තේරුම් ගන්නවා. දැන් අර අන්න වාහනේ ගැන අපි කතා කළා. දැන් මොන එයා අර කැලේ ටික ගලවලා හදන හැටි දන්න කෙනා. හදන හැටි දන්න කෙනා හරි විදිහට ඒ ටික ගලවලා ඉවත් කරලා අලුතෙන් ඒක ඇඳ සම්බන්ධ කරලා දැන් මොන්න වැඩේ ඉවර කළා. ඉවර කළා දැන් සෑහීමකටපත් වෙන්නේ. දැන් කියනවා දැන් බලන්න ස්ටාර්ට් කරනවා. ආ ස්ටාර්ට් කරනවා. හොඳට රේස් කරනවා. ටිකක් එහාට මෙහාට ඉස්සරහට පස්සට ගෙනිහිල්ලා බලන දැන් කිසි ලෙඩක් නැහැ. හොඳයි. දැන් අපව යන්න බැරි හේතුවක් නැහැ. යන්න බැරි බවට හේතුවක් තිබුණා නම් ඒ හේතුව සම්පූර්ණයෙන් ඉවත් වෙලා දැන් ආයි හදන්න කියලා දෙයක්වත් නැහැ. ඔක්කොම වැඩ ඉවරයි. දැන් හොඳට බලට් එකක් වහලා ඔක්කොමත් කරලා දැන් සියල්ල ඉවරයි. දැන් යන්න බෑ කියන හේතුවක් තිබුණා නම් ඒ හේතු ඉවත් වෙනවා. යන්න බැරි බවට යම් හේතුවක් තිබුණා නම් එන්ජින් එකේ ඒ හේතුවක් දැන් ඉවරදී කියලා. දැන් නැවත යන්න පුළුවන්. ඒ සඳහා කළ යුතු කිසි කාර්යයක් නැහැ. දැන් සියල්ල අවසන්. කෘත මෙන්න මේ වගේ තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක්. දැන් බලන්න වාහනේ දැන් හදලා ඉවරයි. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ යන්න පුළුවන් කියන තැනට ආවම දැන් වෙන කල යුත්තක් නැහැ. ඔක්කොම ඉවරයි. දැන් ඉවර කරන්න පුළුවන් වුණේ නිසි විදිහට ඒ කටයුත්තේ යෙදුණු නිසා. නිසි විදිහට ඒ කටයුත්ත සම්පූර්ණ කළ නිසා. නිසි විදියට ඒ රිපෙයාර එක කරන්න පුළුවන් වුණේ හරියට ලෙඩේ හඳුනාගත්ත නිසා. ලෙඩේ හඳුනාගත්ත විතරක් මදි. ඒ ලෙඩේට පිළියම මේකයි කියලා දැනගත්ත නිසායි ඒ පිළියම හරියට මනකට නිවැරදිව කරන්න පුළුවන් වුණේ. දැන් තේරුම් ගන්න මෙන්න මේ කියන සාමාන්‍ය භෞතික එදිනදා ජීවිතයේ සාමාන්‍ය ක්‍රියාවක පවා මෙන්න මේ අවස්ථා තුනක් තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේදී කෘත්‍ය ක්‍රියාව ඔබට හමු වෙන්නේ නැහැ. සත්‍ය කියන අවස්ථාව හමු නොවි දැන් අපි කාගෙන් හරි කමටහනක් ඉගෙනගෙන භාවනාවක් ඉගෙනගෙන වැඩනවා, සීල සමාධි වැඩනවා, අනිත්‍ය ආදී වශයෙන් භාවිතා කරනවා. හැබැයි ඒක කරන්නේ කැඩිච්ච තැන නොදැනන, දුක හටගන්න හේතුව කොතනද කියලා නොදැනන, දුක හටගන්න හේතුව දැනගත්තා, ඒ හේතුව ඉවත් කරන්නේ මෙන්න මෙහෙමයි කියන ක්‍රමේ දන්නේ නැතුව නම් ඔබ නිකම්ම නම් ආසින් පාත් වුණා වගේ උත්තරයක් ගත්තේ දුකට හේතුව තණ්හාවයි, තණ්හාව නැති කරන්න නම් භාවනා කළ යුතුයි. ඔන්න අද අපේ සමාජයේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානය ලැබෙන හැටි, මේ සතර දුකයි, දුකට හේතුව තණ්හාවයි, තණ්හාව නැති කළොත් නිවනයි, නිවන ලබන්න නම් භාවනා කළ යුතුයි, එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වැඩි යුතුයි. උත්තරයක් ආවා. දැන් සිල්වත් වෙනවා, දැන් භාවනා කරනවා. දැන් අපි ඇහුවොත් මොකටද සිල් රකින්නේ? නිවන් දකින්න. කොහොමද සිල් රැකලා නිවන් දකින්නේ කියලා ඇහුවොත් මොකටද භාවනා කරන්නේ? නිවන් දකින්න. කොහොමද ඔය භාවනාවෙන් නිවන් දකින්නේ කියන්න දන්නේ නැහැ. එතකොට කැඩුණු තැන හදනවා දැන්? හදන හැටි දන්නේ නැතුව. මෙහෙම හැදුවාම හැදේ. මෙහෙම හදමින් ඉන්නකොට කොයි වෙලාවෙ හරි ඉබේම හැදෙයි කියලා හිතාගෙන ඉන්නවා. අන්න එතකොට ඒ ක්‍රියාව කෘත්‍ය අවස්ථාව නෙමෙයි. නිවැරදි ක්‍රියාවක් නෙමෙයි, ඒක වැරදි ක්‍රියාවක්. අපි නිවැරදි ක්‍රියාවට එන්න නම් අපි ඉස්සෙල්ලම මේ සතර දොන සතර දැනුව සම්පූර්ණ කරගෙන ඉන්නවා. එතන තියෙනවා දුක, දුකට හේතුව, දුක නැති කිරීම, නැති කිරීමේ මඟ පිළිබඳව නුවණ. දැන් එතකොට අනුගෙන් අහහා යන ගමනක් නෙමෙයි. තමන්ම දන්නවා අවසානයේ කෙළවර දක්වා යන්නේ කොහොමද කියලා. බුදුහාමුදුරුවෝ ලක්ෂණ සූත්‍රයක් දේශනා කරනවා. මේ අපි ගැන කියන්නේ. උන්වහන්සේ දේශනා කරනවා එක තරුණේ හොයනවලු ජනපද කල්යාණිව. ඇවිද ඇවිද හොයනවලු ජනපද කල්යාණිව. ඉතින් හමු වෙන මිනිස්සු අහනවලු මොකද ළමේ හොයන්නේ, මොනවද හොයන්නේ? ජනපද කල්යාණිව. කොයි රටේද ඔය ජනපද කල්යාණේ ඉන්නේ? දන්නේ නෑනේ. කොයි නුවරද දන්නේ නෑ ඉන්නේ ඔය ජනපද කල්යාණේ? ඒත් දන්නේ නෑ. කොයි ගමේද ඉන්නේ? දන්නේ නෑ. කොයි වීතියේද ඉන්නේ? දන්නේ නෑ. කොයි ගෙදරද දන්නේ නෑ ඉන්නේ? දන්නේ නෑ. එයාගේ මව්පිය කවුද? ඒත් දන්නේ නෑ. දැන් ඔන්න ජනපද කල්යාණේ ඔහොල්ල අම්මා තාත්තව දන්නේත් නෑ. ගේ ගැන තොරතුරු දන්නේත් නෑ. ගේ තියෙන වීතිය ගැන දන්නේත් නැහැ. ඒ වීතිය තියෙන ගම ගැන දන්නේත් නැහැ. ගමට ආසන්න නගරය ගැන දන්නේත් නැහැ. රට ගැන දන්නේත් නැහැ. ජනපද කල්යාණේ හොයන. හොයා ගන්න පුළුවන් වෙයිද? කවදාවත් මහඹ වෙන්නේ නැහැ. අපිත් නිවන හොයනවා. හැමෝම නිවන හොයනවා. නිවන කියන්නේ මොකක්ද? නිවන කොහේද තියෙන්නේ? නිවන කොහොමද ලබන්නේ? මේව ගැන ප්‍රශ්න කළොත් ජනපද කල්යාණේ හොයපු තරුණයාගේ අපේ එච්චර ලොකු වෙනසක් නැහැ කියලා හිතේ. එනිසා අපිට නිවන කියන තැන හමු වෙන්නේ නැහැ, හොයන්න බෑ, එතනට යන්න බෑ. මෙන්න මේ යන මාවත නොදැන, යන ක්‍රමේ නොදැන හොයාගන්න බෑ. බෙන්තන්න යම් කෙනෙකු හමු වෙන්න ඔබට යන්න ඕන. හමු වෙන්න යම් කෙනෙකු හොයාගෙන යන්න ඕන, යම් කෙනෙකු ළඟට යන්න ඕන. දැන් ඔබට උමනාව තියෙන මේ පුද්ගලයාව මුණගැහෙන්න. මේ පුද්ගලයා මුණගැහෙන්න ඔබට ඕන නම් දැන් මොකද්ද ඔබ කරන්න ඕනේ ඉතින්? එයා කොහේද ඉන්නේ? ඉන්න තැන හදන්න ඕන. මොකද්ද නගරය? මොකද්ද ගම? මොකද්ද වීතිය? මොකද්ද ගේ අංකය? ඇඩ්‍රස් එක හදන්න ඕන. ඊළඟට අහගන්න ඕන මම ඉන්න තැන ඉඳලා එතනට යන්නේ කොහොමද? පාර අහගන්න. මේ ටික ඔක්කොම අහගෙන ලියාගෙන පාරට බැස්සොත් මං යන ගමන අර්ථයක් තියෙනවා. මං යන ගමන නිවැරදි. එයි මං දැන් යන පුද්ගලයාගේ තොරතුරු දන්නවා, ඒ ස්ථානගත තොරතුරු දන්නවා, ඒ ස්ථානයට යන පාරටට මං දන්නවා. දැනගෙන මම ගියොත් මට ඒ පුද්ගලයා හොයාගන්න පුළුවන්. හැබැයි කෙනෙක් යනවා පුද්ගලයා ගැන අහුවෙන්න ඕනකම තියෙනවා. හැබැයි පුද්ගලයා ඉන්නේ කොයි කෙතරද, මොකක්ද අංකය, වීතිය මොකක්ද, නගරය මොකක්ද, පළාත මොකක්ද, එතනට යන්නේ කොහමද, මේ කිසිවක් දන්නේ නැහැ. එයා පාරට බැහැලා යනවා. දැන් දෙන්නම යනවා. මේ දෙන්නගෙන් හරි තැනට යන කෙනා කවුද, නොයන කෙනා කවුද? මගට දැනගෙන යන කෙනා හරි තැනට යයි. නොදැන යන කෙනා යනවා තමයි. ගමන තියෙනවා. සමහර වෙලාවට අර ගමනේ තොරතුරු දැනගෙන යන කෙනාට වඩා වේගයෙන් යනවා වෙන්න පුළුවන් අර පුද්ගලයා. බලන අයත් කියයි අනේ මේ මිනිස්යා නම් හරිම වීරියවන්තේ, හරිම උත්සාහවන්තේ, හරිම වේගයෙන් යනවල කියලා ලෝකේ යාට ප්‍රශංසා කරයි. අර එහෙනම් යන්නේ මහා කම්මැලියෙක් කියලා එයාට නිග්‍රහ කරයි. හැබැයි හයියෙන් වේගයෙන් ගියා එයා යන්නේ නොමගට නම්, වැරදි පැත්තට නම්, හරි පැත්ත දන්නේ නැත්තම් එයා නිසිතරට යන්නේ නැහැ. හෙමින් හෙමින් ගියා හරි මඟ දැනගෙන නම් යන්නේ, එයා නිසිතරට යනවා. එනිසා අපිටත් නිවනට යන්න, නිවන දක්වා තිබෙන මාර්ගත පිළිබඳව, මඟතොට තොරතුරු පිළිබඳව හරියට දැනගන්න ඕන. අන්නේ දැනගන්න අවස්ථාව තමයි සත්‍ය ඥාන කියලා කියන්නේ. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන. ඒ කියන්නේ සම්මාදිට්ඨිය. කතමාංචාවසෝ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මාදි. එතකොට සම්මාදිට්ඨියට එනකොට දුක කියන්නේ මෙන්න මේ කොටස. දැන් වෙන් කරගෙන තියෙන දැන් හඳුනාගත්ත කොටසක් තියෙන පංච උපාදානස්කන්ධය. අපි ඒ ගැන එදාගේ සතියේ බදාද කතා කළා. පංච උපාදානස්කන්ධය එක්සනිකහ සම්මුති වශයෙන් ආකාර දෙකකින් දකින්න ඕනේ කියලා. මෙතනදී අපිට වැදගත් වෙන්නේ සම්මුති පංචස්කන්ධය නෙමෙයි, එක්සනික මේ ආයතනයක් ආයතනයක් පාසා ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදින ස්කන්ධයන්ගේ පිළිවෙල. අපි ඒ ගැන සොයා බලන්න, විමසා බලන්න සූත්‍ර කීපයකුත් නම් කළා. මහා අත්තිපදෝපම සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය, ඒ වගේම රාහුලෝවාද වැනි සූත්‍ර නිදර්ශන කොට දැක්වුවා. අන්න ඒවා හොඳටම පැහැදිලි කරලා තියෙනවා මේ මොහොතක් පාසා සිදුවෙන මේ ක්‍රියාව. අන්න ඒ තැන් වල බෙදා වෙන් කරනවා මෙන්න මේ ටික රූපස්කන්ධයට, මේ ටික වේදනාස්කන්ධයට, මේ ටික සංඥාස්කන්ධයට, මේ ටික සංඛාරස්කන්ධයට, මේ විඥානස්කන්ධයට. අපි දකිනවා කියන තැන ඇහත් රූපයත් රූපස්කන්ධයටයි ඇයිද? එයි ඒක ඇහත් රූපයත් දෙකම චත්තාරෝච මහා භූත චතුන්නංච චත්තාරෝච මහා භූත චතුන්නංච උපාදාය රූපං ඉදම් උච්චති රූපං. ඈත් රූපයක් කියන දෙකම සතර මහා ධාතුව, සතර මහා ධාතුව නිසා හටගත්ත දේනොත් නිර්මාණය වෙච්ච දේ. ඒක රූපස්කන්ධයටයි ඇයිති. ඒව නාමස්කන්ධයට නෙමෙයි ඇයිති. ඊළඟට චක්කු සම්පස්යෙන් හටගන්න වේදනාව නාම ධර්මය. සංඥාව නාම ධර්මය. සංස්කාරේ නාම ධර්මය. විඥානය චක්කු විඥානය නාම ධර්මය. මේ ටික නාම. නාම රූප. එහෙම නැත්තම් ඈත් රූපය රූපස්කන්ධයට, වේදනාව වේදනාස්කන්ධයට, රූප සංඥාව සංඥාස්කන්ධයට, රූප සංචේතනාව සංඛාරස්කන්ධයට, චක්කු විඥාන විඥානස්කන්ධයට. අනු පංච උපාදානස්කන්ධය හටගෙන තියෙනවා. මෙතනින් අපි දකින්න ඕන දුක කියලා. අපි එතන පැහැදිලි කළා දකින්නවා කියනකොට, අහවල් දේ දකින්නවා කියලා තැනට එනකොට අපි වරද්දගෙන ඉවරයි. දැකීම කියන එක දැකීම මාත්‍රයක් විතරයි. ඒකට නමක් ගමක් නැහැ. දැකීම මාත්‍රයක් විතරයි කියන වචනේ හදා ගන්න ඕන, තේරුම් ගන්න ඕන. අහවල් දේ දකින්නවා, අහවල් කෙනාව දකින්නවා කියන තැනට එනකොට තෘෂ්ණා දෘෂ්ටි මාන සමුදේට ඇවිල්ලා. එතකොට දැක්ක දේට සාපේක්ෂක වෙලා, දැක්ක දේට සාපේක්ෂක වෙලා කියලා කියන්නේ දැක්කා මේ අහවල් කෙනා කියලා තමන් හිතෙන් එකතුවක් කරලා ආශ්‍රව තෘෂ්ණා වශයෙන් එකතුවක් කරලා එතන අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති මේවා යෙදিলা. අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපපජ්ජති නන්දි ඥා රූපේ වේදනාය සංඥාය සංඛාරය විඥානය නන්දි තදූපදාන. නන්දි ඇත්නම් ඒ කියන්නේ උපාදාන. තස් උපාදාන පච්චය භව, භව පච්චය ජාති, ජාති පච්චය ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පාය සාති සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය වේ. අන්න දුක හට ගන්නවා. එතකොට දුක ඇති වෙන පැත්තේ බාරගෙන, සතුටින් බාරගෙන, බැසගෙන හොඳයි කියලා අරගෙන එතනට එන්න කලින් මේ දැකීම කියලා දැන් අපි හඳුන ගන්නවා. දැකීමක් වෙලා දැක්ක මේ අහවල් කෙනා අහවල් දෙයයි කියන දැනට ඇවිල්ලා ඒක අනිත්‍යයි කියලා බැලුවා, දුකයි කියලා බැලුවා, අනාත්මයි කියලා බැලුවා, අසුභයි කියලා බැලුවා වැඩක් නැහැ. එහෙම බැලුවොත් එකෙ කුසලයක් පිනක් තියේ සංසාරයට විපාක දෙන දෙන. නිවැරදි සාපේක්ෂකව ඊ බලන ක්‍රියාව කෘත්‍යයට අයිති නැහැ. කෘත්‍ය ඥාන නෙමෙයි ජීෙන්නේ. දැකීමක් වෙලා දැක්ක මේ හවල් කෙනා පුද්ගල සංකල්පයේ උපදවාගෙන එනේ එයා ඒ දේ ඉවරතනම දෙයක්ම අනිත්‍යයි වෙනස් වෙන ස්වභාවයේ ප්‍රණාමයේ ස්වභාව කොට පවතිනවා, ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මරණයට පත් වෙනවා, හැම දෙයක්ම මේ ස්වභාවයෙන් පරිණාමයට පත් වෙනවා කියලා බැලුවොත් හිතන්නේ බා ඒක කෘත්‍ය ඥාන කියලා. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන දෙවෙනි අවස්ථාවේ නෙමෙයි. අපි එතනදි කරන්නේ අවිජ්ජා පච්චය සංඛාර. පුඤ්ඤා වි සංඛාරයක් රස කරන්නේ. සංස්කාරයක් අපට මෙන්න මේ දුක්ඛ සත්‍යට අයිති තැන පංච උපාදානස්කන්ධය දුක කියලා වෙන් කරගන්න තැන, සමුදය සත්‍ය කියලා වෙන් කරගන්න තැන යෙදෙන්න බෑ. පුඤ්ඤාවි සංඛාරයක්, අපුඤ්ඤාවි සංඛාරයක්, ආනිඤ්ඤාවි සංඛාරයක් යෙදෙන්න බෑ. කර්ම ගැන කතා කරනකොට සුදු කර්ම තියෙනවා, කළු කර්ම තියෙනවා, සුදු කළු මිශ්‍ර කර්ම තියෙනවා. සුදුද නොවු කළුද නොවු කර්ම ක්ෂය පිණිස පවත්නා කර්ම තියෙනවා. මෙන්න මෙතනදී අපි උපදවන කර්ම චේතනාව සුදු කර්ම වලටත් අයිති වෙන්න බෑ, කළු කර්ම වලට අයිති වෙන්නත් බෑ, සුදු කර්ම මිශ්‍ර කර්ම වලට අයිති වෙන්නත් බෑ. සුදුද නෝ කළුද නොව කර්මක් හේතු වෙනස පවත්නා කර්ම බවට පත් වෙනවා. එතකොට පුඤ්ඤාව සංඛාර අපුඤ්ඤාව සංඛාර අනඤ්ඤාව සංඛාර කියන තැන මෙතන යෙදෙන්න බෑ. එතකොට අපි යමකට කෙනෙකුට දෙයකට සාපේක්ෂව වඩා දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය බලන්නේ එතන අපි සමුදය ප්‍රහාණය කරනවා නෙමෙයි. දුක පිළිසින්ද දකින්නවා නෙමෙයි. ඒක ලෝකයට සාපේක්ෂව එහි වටිනාකමක් කියදෙන්න පුළුවන්. සුගතිගාමී වෙන නිසා නිවනට වටිනාකමක් විතරනේ. ඒ නිසා අපි දකින අහන දැනෙන දැන ගන්න දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන තැන හොඳට වෙන් කර ගන්න ඕන. හොඳට හඳුනා ගන්න ඕන. ඒකට කලක් යාවි. එහි නැවත නැවත යෙදුණොත් මෙන්න මේ ටික නේද මේ දුක. මේ ටික මෙහෙම නොදකිනකොට මෙහෙම මේ කෙනෙක් පුද්ගලයෙක් හැටියට පිළිගැනීමක් බාර ගැනීමක් වෙනවා. මොන තණ්හාව කියන එක යමකට දෙයකට ඇති වෙන තෘෂ්ණාව නෙමෙයි. මෙන්න මෙතනදි මේ පිළිගන්න බව සතුටු වීම මාත්‍රයම තේරුම් ගන්න දුක්ඛ සමුදය. තණ්හාව කියන එක හිතන්න එපා. අපිට ඇහැට කනට පේන නාසයට දිවට කයට හමු වෙන දේකට අපි ඇති කරගත්ත තණ්හාව කියලා. ඒක තණ්හාය බොහොම රළුම ගොරෝසු අවස්ථාවක්. තණ්හාව කියන කීට වඩා අසියෝ. හිතන්න දැන් ලොකු කම්පනයක් වුණා. හෙනයක් ගැහුවා මේ ළඟ තැනකට. දැන් ඔබ ඒ කම්පණය තුළ මේ ශබ්දයේ අදි ශබ්දයේ ඇහෙනකොට මොකද ඔබට වෙන්නේ? කම්පණය ඔබ කම්පණය වෙනවා. ඔබ සෙල වෙනවා. දැන් ඔබ කම්පණයට පත් උනේ ඇයි හිතලා? අන්න තණ්හාව ඒ තරම් ගැඹුරෙද්දී ජීවිතාසාව නන්දිරාවේ හිතලා ගන්න ඕන එකක් නෙමෙයි, ස්වභාවයෙන්ම පිටලා තියෙනවා. අපි මේ ප්‍රතිපදාව තුළ අන්න ඒ බඳු ගැඹුරකින් සැඟවිලා පිහිටලා තියෙන නන්දිරාවේ ඉඳින් ඒ කැමැත්ත දුරු කරන්න බැහැ මෙතන හරියට දැකගන්නේ නැතුව. ඒ නිසා ඔබ කෘත්‍ය ගැන නෙමෙයි සත්‍ය කියන මේ අවස්ථා හතර හොඳට වෙන් කරගන්න බලන්න. ඔබට හොඳටම තේරෙනවා එතකොට මෙන්න මේ ටික දකින්න අහන දැනෙන දැනගන්නවා කියන තැන මේ ස්කන්ධ ටිකේ දිලයි මේ ඵලය උදා වෙන්නේ. මේ ඇත්ත ඇති සැටියෙන් නොදැක්කොත් හැවටෙනවා. බල්ලලින්ද තේබෙනකොට තමන් නිසාම හටගත්ත ඡායාවට බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙනවා. මම මෙන්න මේ වගේම ඡායාවකට රැවටෙනවා, මායාවකට රැවටෙනවා කියලා මේ දල ගුරුසු තරමකින් හරිකමක් නෑ තේරුම් ගන්න බලන්න. එන් බලන්න බල්ලා ළින්ද ටේබෙනකොට රැවටෙන හැටි. වඳුරෙක් කුරුල්ලෙක් කණ්ණාඩියකට එබුණාම තමන්ගේම ඡායාව දැකලා තවත් කෙනෙක් ඉන්නවා කියලා මුලාවට පත් වෙලා කණ්ණාඩියේ කරා දමන හැටි, කණ්ණාඩියට කොටන හැටි ඔබ දැකලා ඇති. දැන් බලන්න මේ කුරුල්ලා මේ කණ්ණාඩියට කොටන්නේ ඇයි? තමා නිසාම හටගත්ත ඡායාව තවත් කෙනෙක් හැටියට දකින. වඳුරා රිලවා මේ කණ්ණාඩියේ තමන්ගේම මූණ ඡායාව දැකලා තවත් එක්කෙනෙක් මේක ඉන්නවා කියලා එහාට මෙහාට හොයන්න ගිහිල්ලා කණ්ණාඩියත් කඩලා පිටලා දාන අවස්ථා දැකලා ඇත. දැන් බලන්න මමත් මා නිසාම උපදින මේ සිතේම උපදින මේ චිත්තජයසික ධර්මයන්ට නේද මම මේ සත්‍ය පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට බාර ගන්න. හොඳට හිතන්න, හොඳට බලන්න. එතකොට තේරෙනවා අපි කොච්චර රැවටීමක්ද ඉන්නේ. අන්න එතන රැවටෙන්නේ නැතුව ඉන්න බැරිද? එතන රැවටෙන්නේ නැතුව ඉන්න බැරිද? එතන තෝරගන්න දැන් මේ පවතින ලිඳෙත් එක්කන ලිඳ වතුර ආලෝකය ලිඳට ඉබුණු බලු කය මේ හේතු නිසා ඡායාවක් හටගන්න. ඡායාවක් හටගත්තාම දැකීම. දැන් මේ හේතු ටිකයි මේ ඵලයයි නොදැක්කොත් නොදන්නවනම් ආලිදේ බල්ලෙක් ඉන්නවා කියන අදහසෙන් දැන් ඒ රූපයත් නිසා උපදින චිත්තචෛතසික ධර්ම හඳුනා ගන්න බැරි වුණා. හා කෙනෙක් පුද්ගලයෙක් කියන අදහස උපදිනවා. අර නිදර්ශනය හොඳින් හිතන්න මෙහෙ කරන්නේ. ඒහා සමානව මා තුළ මගේ හිතේ චේදන මුලාව සිත දිහා බලන්න. තමන්ගේ හිතේ යම් යම් අරමුණු අරගෙන බලන්න. දැන් නෙළුම් මලක් කියනකොට, පිච්ච මලක් කියනකොට, රෝස මලක් කියනකොට, අරලිය මලක් කියනකොටම ඔන්න නම කියවෙනකොට රූපේ මැවෙන බවක් තියෙනවා අපිට. එක පැත්තක්. දැන් මේ රූපයේ හිතේ මැවෙනකොට නම සිහි වෙන බවක් තියෙනවා. මේ රූපේ හිතේ ඇදෙනකොට මේ රෝස මලක්, මේ පිච්ච මලක්, මේ දාස් මලක්, මේ අරලිය මලක් කියන නම උපදිනවා. නම ඇහෙනකොට රූපේ උපදිනවා. මේක තමයි අපි ළඟ තියෙන රැවටීම මුලාව. දැන් බලන්න ඒබඳු චිත්ත දර්ශන හිතට නගාගෙන මේබඳු චිත් මේවා උපදින්නේ කොහේද? අර ලිඳේ හටගත්ත ඡායාව වගේ නේද? මේ ග්‍රහමට එන්න තියෙන රළු පදරමක් මම මේ කියන්නේ ඉවැරදිම නොවෙන්න පුළුවන්. එබඳු චිත්ත රූප හිතට අරගෙන සිහි කර කර බලන්න. එනේන අවස්ථාවේ හඳුනා ගන්න නුවණ නෑ අපිට දැන්. දැන් තමන් සිහි කරලා බලන්න එබඳු ලෝකේ එබඳු අරමුණු සිහි කරලා බලන්න. දැන් මේ දැන් මොකද්ද මේ තියෙන්නේ? ඊ තියෙන එකද මෙතනම හටගත් එකක්ද? නවීසනයක් කරා. ඉහි තියෙන එක පේනවද? මෙතන හටගත් එක පේනවද? දැන් අපි හිතමු දැන් gedara සිහි කරලා බලනවා. දැන් ඒ විදිහටම පේනවා. දැන් මේ මොහොතේ ගේද පේන්නේ? දැන් මේ මොහොතේ gedara නම් පේන්නේ. දැන් gedara මේ වෙලාවේ ඉන්න අය පේනවා. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද කියලා පේනවා. එහෙම පේන්නේ නැහැ. එහෙනම් දැන් මේ මොහොතේ ඉඳී තියෙන දෙයක් පේනවද? එහෙනම් මගේ හිතේම හටගත්ත දෙයක් මේ පේන්නේ. එහෙනම් අර බල්ල රැවටුණු තැන මහත් රැවටෙන්නේ නැද්ද? බල්ල රැවටුණා වගේම අපිත් රැවටෙනවා. එහෙනම් මෙන්න මේ රැවටීම දුරු කරගන්න පුළුවන් කොහොමද කොතනද? මෙන්න මේ හටගන්නවා යමක්. හේතු නිසා යමක් හටගන්නවා. හැබැයි හටගන්න මේ ප්‍රතිබිම්බය, මේ අදහස දැකීම බොහෝ වෙලාවක් පවතින්නේ නැහැ. වහාම නිරුද්ධ වෙනවා, මැරෙනවා. මැරෙනවා, ඒ මොහොතේම මැරෙනවා. හැබැයි මරණය අපිට පේන්නේ නැහැ. මොකද අපි වෙන පැත්තකට අවධානය යොමු කරන නිසා. සමුදේ හටගන්නවා, නැවත දුකට හේතු හදනවා කියලා කියන්නේ ඒකයි. මේ පැත්ත වෙන්නේ හැත්ත වෙන්නේ නම් කිසිම අපට හට ගන්නවා පේනවා, මැරෙනවා පේන්නේ නැහැ. හැම මොහොතකම ස්කන්ධයන්ගේ උදය ඇතිවීම දකිනවා, වැය දකින්නේ. එයි අර වගේ ඡායා මාත්‍රයක් මිරිඟුවක් දකිනකොටම, සෙවනැල්ල දකිනකොටම හා ගෙදරනේ, ගෙදර මේ වෙලාවේ කවුද දන්නේ නැහැ. අන්න අපි අල්ලගත්ත වේ පැත්ත. අනිත්‍ය නැහැ, නිට්ටියයි. එතකොට අනිත්‍ය නැහැ, නිට්ටි වෙලා. දැන් අපි එතනට එන්න නැතුව මේ හේතු නිසා මෙහෙම එකක් හටගන්නවා. අන්න එතකොට අපට ස්කන්ධ ධාතු ආයතන ටික හම්බ වෙනවා. ඒ ටික බලාගෙන මෙන්න මේ ටිකයි දුක්ඛ සත්‍ය. මේ ඇත්ත නොදකින කොට මේ පුද්ගලාත්ම දෙයක් යමක් හැටියට සමුදය මේ දුකත් සමුදයත් එක්කා මේ සංසාරේ පැවැත්ම ප්‍රතිසම්පාදය මෙන්න මේ දුක දුක හැටියට දකිනකොට සත්පුරුලාත්ම වශයෙන් මම වාගේ මගේ ආත්ම වශයෙන් ගන්න තුසා දෘෂ්ටිමානය ඇතිවෙනවා. ඒ නිරෝධය වෙනවා. නිරෝධය ලැබුණු පිළිවෙත මේ වෙනවා කියන සතර නෝන ඇති කරගත්තා. එහෙනම් තමන් දන්න දැන් කල යුත්තේ මොකක්ද කියලා. මෙතන කල යුත්තක් නෑ, විචරයි කල යුත්ත. මෙතනයි කරන්න තියෙන්නේ. මේ ස්කන්ධ ටිකයි දකින්න තියෙන්නේ. මේකේ උදේ වැය දකින්න තියෙන්නේ. කියලා අන්න ක්‍රමය දැනගත්තා. හදන හැටි දැනගත්තා. කැඩිච්ච තැනක් හොයාගත්තා. කැඩුණු තැන හදන්න ඕන කියලා දැනගත්තා. හදන්නේ මෙහෙම. එතන හදන්න නම් එතන නිවැරදි කරගන්න නම් මෙන්න මෙහෙමම බලන්න ඕන. මෙහෙමම හිතන්න ඕන, මෙහෙමම මෙනෙහි කරන්න ඕන කියලා දැනුම ඇතුවයි. අන්න පටන් ගත්තොත් ඔන්න කෘත්‍යය. එතකොට තමතද විපස්සනාද කියලා දෙකක් නෑ, දෙකම කෘත්‍යයට අයිති. ඉතින් මෙන්න මේ විදිහෙන් පටන් අරගෙන කටයුතු කරන්න ඒ සඳහා සොයා යන විමර්ශන ඥානය, විමර්ශන බුද්ධිය අවදි වේවා. මේ ජීවිතය තුළම, මේ ගෞතම බුදු සසුන තුළම සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බුද්ධයන්තු සිවං පදං. අද දවසේ මේ මොහොත දක්වා අපි සිද්ධ කරගත්ත උතුම් කුසල ධර්මයන්, පුණ්‍ය ධර්මයන්, මේ ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේ සතර දුක් ගෙවා ලැබෙන උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස, ඒ නිවන් අවබෝධය පිණිස තව තවත් මඟ පියා දෙන සත්පුරුෂ ඇසුර නැවත නැවතත් ලැබීම පිණිස මේ පින මේ මොහොතේ පටන්ම හේතු වාසනා ආරණී වේවා ප්‍රසාද කියලා ප්‍රාර්ථනා. මතු දිනක බුදුවලක් සදසනාරේ මෛත්‍රී නාත නිද්දෝසතානන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාට, අර්ධේ සාරක මහේ සාරක සාරක මහත් උපකාරක දෙවියන්ට මේ පින් ඇති වේවා, දිවිසු වැඩි දියුණු වේවා, පතන බෝධීන් නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන්. අද දවසේ මේ ධර්ම දානයේ දායකත්වයේ දරන මේ පින්වත් දෙපළ ප්‍රධාන කොට ඇති ඒ පවුල් වල මේ පරලෝකීය කුල පරම්පරාගත මව්පිය, සහෝදර, ගුරුවරු, ඥාති මිත්‍ර, දූදරු, ස්වාමි පුත්‍රාදී වශයෙන්, බිරිඳාදී වශයෙන් යම් තාක් මේ ජීවිතයේ හා මේ සංසාර ගමනේ පින් බලාපොරොත්තු වෙන යම් ඥාති පිරිසක් වේ නම් ඒ සෑම සියලු දෙනාටත් ඔබ අප හැම දෙනා නමින් නැසී මේ පරලෝකීය මව්පිය, ගුරුවරු, ඥාති මිත්‍ර ආදී සියලු ඥාති වර්ගයාට මේ ස්ථානයේ ගොඩනගා මේ මොහොත දක්වා රැක බලාගෙන දිනුන කොටමේදී ඥාතිතයි සිය හැම දිනකට මේ ආර්ගණේ අපවත් වේවා සියලු ස්වාමීන් වහන්සේලාට මේ පින් එකසේ අත්පත් වේවා, සසර ජීවිත සුවපත් වේවා, දේව සැපතින් මිනිස් සැපතින් සැපවත් දුක් පිරි සසර ගමන නිමා කොට ශාන්ත නිවනින් සනසෙත්වායි සාදු කියලා. මේ දායකත්වයේ දරන පින්වතුන් නම් සදානම් නොකළේ නමුත් ඒ පින්වත් හැම දෙනාට, ඒ පවුල් වල දුවා දරුවන් ඇතුළු හැම දෙනාට මෙලොව වශයෙන් දුරුසමානව අදුරුසමාන වේලෙබෙන පවතින නවග්‍රහ දීකින් දෝෂ ඇත්තේ නම්, එබඳු විශ්වාසයන් ඇත්තේ නම්, එබඳු ගාස්තරකාදීන්ගින් එළඹෙන යම් දෝෂ ඇත්තේ නම්, එබඳු දෝෂයන්ද අරවින බන්දනයක් සාකටවාවවාදීන් යක්ෂ ප්‍රේත පිසාස කුම්භාණ්ඩ නාග ගන්ධර්වාදීන්ගෙන් කර්ම විපාක වශයෙන් අනුන්ගේ උපක්‍රමයෙන් විසම පැවැත්මෙන් තුන් දොසින් නිරතුල් පරිහාසයෙන් අට ගන්නා වූ සියලු රෝග දෝෂ දුරු වී නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියලු සාමේසන සිටනවා වේවා සියලු සම්‍යක් යහපත් අවේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ලෞකික ලෝකෝත්තර අපේක්ෂාවන් භවහ ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ ප්‍රේම දෙනාටත් ඇදෙතු ගුරු දෙමාපිය දූ දරු පවුල් වල සෑම සියලු දෙනාටමත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් පුනරුවන් ගියනන්තානුභාවයෙන් ආශිර්වාදයෙන් කරගත් කුසල බලයෙන් බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දිවිරාජ මණ්ඩලය අනන්ත ආශිර්වාදයෙන් දැකවරණයෙන් දෘශ්‍යමානව අදෘශ්‍යමානව පවත්නා වූ සියලු අපලෝපද්‍රව කරදර බාධක කාය චිත්ත පීඩාවන් දුරු වී නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියලු සහනයේ සැනසෙල්ල ළඟා වේවා. ජීවිතයේ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා අපේක්ෂාවන් වහවහා ඉෂ්ට සිද්ධ වේවා. කරන කියන සියලු කටයුතු දිනෙන් දින සඵල වේවා දියුණු වේවා. සසර ගමනේ සරණාතුළු නිතර දුක් වතුර සීතර පැතිර පවත්නා සිවපායාදී දුකති බයකට කිසි කලකත් යානදී සැපෙන් උතුම් පැවතුම් ඇති උතුම් ආත්මලාභයන් ප්‍රතිලාභය කරමින් සත්පුරුෂ ඇසුර ලැබමින් අසත්පුරුෂ ඇසුරෙන් මිදෙමින් දහම්මග කුසල් මග අවබෝධ කොටගෙන සත්‍ය ධර්මයන් අවබෝධයෙන් ලබන උතුම් වූ නිර්වාණ අවබෝධයේ සත්‍ය අවබෝධය හැම දිනකටම ලැබේවා සදසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.